ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔවතත් සුපුරුදු පරිදි අපි සිකුරාදා ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය වෙතය දැන්යොමුවන්නේ. අපිත් සමග එකතු වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඕමල්, දැන් මේ සතියේත් අපිට මුලින්ම කතා බහ කරන්නට සිදුවන්නේ මේ කොරෝනා වෛරසය දැන් අලුත් නමක් ලැබිලා තිබෙනවා COVID-19. මේ වෛරසය නිසා ඇත්තටම විශේෂයෙන්ම අවධානය යොමු වුණේ ජපානයට මේ සතියේ මේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ඒ සිටින රෝගීන් නිසා. දැන් මෙහි අලුත්ම තත්ත්වය කොහොමද?
ඔව් චරිත, මේ වෙනකොට අපි ගත්තොත් මේ රෝගය පැතිර යන ස්ථානයක් හැටියට වැඩිපුරම මේ චීනයට අමතරව වැඩිපුරම රෝගය පැතිර යන ස්ථානයක් හැටියට ගත්තොත් මේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව නම් කරන්න පුළුවන්. මේ නැවේ හිටපු බොහෝ දෙනා දැන් නැවෙන් එළියට එන්න අවස්ථාව ලබා දීලා ඔවුන් දැන් ජපානයේත් ඒ සමහර උදවියට යන්න අවස්ථාව ලබා දීමත් එක්කලා දැන් අලුත් ගයක් මතුවලා තියෙනවා. සමහර විට මේ මගින් තම රෝග ලක්ෂණ නොපෙන්වුවට ඔවුන්ගේ ශරීරයේ මේ විස බීජය තියෙන හැකියාවත් ඒකම ඒක තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න තියෙන හැකියාවත් පිළිබඳ දැන් ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් අලුත් ගයක් ඇති වෙලා තියෙනවා. මේ නැවේ හිටපු උදවිය ඔවුන්ව නැවෙන් එළියට ගත්තට නැවත බොහෝ ස්ථානවල මේ රෝගයේ පැතිර යාමේ අවදානමක් තියෙනට පුළුවන් කියලා. ඉතින් ඒ අනුව මේ වෙනකොට මේ නෞකාවේ හිටපු අයගෙන් දෙදෙනෙක් කොරෝනා වෛරසය නිසා ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒකත් එක්ක අලුත් දෙයක් මතුවලා තියෙනවා. මේ නැවෙන් එළියට එන පුද්ගලයන් ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්වුවත් සමහර විට ඔවුන්ගේ ශරීරයේ මේ විස බීජය තිබිලා අනෙකුත් අයට ඒක සම්ප්‍රේෂණය කරන්නට පුළුවන්, එහෙම නැත්නම් ඒ සම්ප්‍රේෂණය කිරීමේ අවදානමක් තියෙනවා කියලා. දැනට ඇමරිකාන් ජාතිකයන් මේ නැවෙන් පිටත්ව ගත්තු උදවිය දැනට ඇමරිකාවේ ඒ යුද හමුදා මධ්‍යස්ථානයක ඒ නිරෝධායන කටයුතු වලට ලක් කරලා තියෙනවා සති දෙකක කාලයක්. ඒ එක්කම අනෙකුත් රටවලුත් මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා ඔවුන්ගේ පුරවැසියනුත් දැනටමත් සමහර උදවිය එහෙම නැවෙන් පිටත් වෙලා ගිහිල්ලා ඔවුන්ව ඒ නිරෝධායන කටයුතු නිරෝධායනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව, ඒ වගේම බ්‍රිතාන්‍ය, කැනඩා වගේ රටවල් කියලා තියෙන්නේ මේ නැවෙන් එළියට ගන්න තමන්ගේ පුරවැසියන් ඒ විදිහට තවත් සති දෙකක කාලයක් ඔවුන්ව නිරෝධායනයකට ලක් කරන්නට සිදු වෙයි කියලා. ඉතින් මෙතන රටක් හැටියට චීනයේ මේ රෝගයේ පැතිර යාමේ යම්කිසි අඩුවක් පහුගිය දින කිහිපෙදී දකින්න ලැබුණයි කියලා චීන බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒකම ලෝක සෞඛ්‍ය සංවිධානයත් යම්කිසි විදිහකට ඔවුන් විශ්වාස කරනවා මේ වෙනකොට මේ රෝගය පැතිර යාම වැළක්වීම නැත්නම් රෝගයේ පැතිරීමේ වේගය අඩු කරන්නට සෑහෙන දුරට ඔවුන් දැන් සාර්ථක වෙලා තියෙනවා. ඒක ඉතින් මේ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් රෝගය පැතිර යාම මැඩ පැවැත්වීමට ඒ දැනට ලබා අරගෙන තියෙන පියවර ප්‍රමාණවත් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා.
ඔව්, එතකොට අමල් මේ නැවේ සේවක මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් සිටින බවටත් වාර්තා වෙනවද?
ඔව්, දැන් අපිට මුලින් වාර්තා වුණා මේ නැවේ ශ්‍රී ලාංකිකයන් දෙපළක් ඉන්නවයි කියලා. දැන් තහවුරු කරගෙන තියෙනවා ඒ නැවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සම්බන්ධව ඔවුන් මේ වෙනකොට ජපානයේ තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමගත් සම්බන්ධ වුණයි කියලා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. ඒ එක්කම මේ දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි කියලා කාරණාවක් සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට මේ රෝගය වැළඳිච්ච බවක් දැනට වාර්තා වෙලා නැහැ. නමුත් මේ නෞකාවේ කාර්ය මණ්ඩලය මගින්ට වැඩිය ඔවුන්ට මේ රෝගය වැළඳීමට තිබිච්ච හැකියාව ඒ තියෙන අවධානම වැඩි නිසා නැවේ සේවකයන් තවත් වැඩිපුර කාලයක් නිරෝධනයකට යටත් කරන්නට සිද්ධ වෙයි කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් නැවේ සියලුම මගින් නැවෙන් පිටතට ආවත් කාර්ය මණ්ඩලය තවත් වැඩිපුර යටත් පිරිසෙන් තවත් සති දෙකක කාලයක්වත් ඒ විදිහට නිරෝධායනයකට ලක් කරන්න ඕනේ කියන කාරණාව ප්‍රකාශ කරලා තිනවා. ඉතින් ඒ වෙනතුරු මේ දෙදෙනාට, මේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට නැවතත් තමන්ගේ රටට පැමිණීමට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය නිරන්තරයෙන්ම මේ පිළිබඳ විමසීම් කරනවා. ඒ එක්කම ජපාන බලධාරීන් සමගත් දිගින් දිගටම ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ සම්බන්ධය පවත්වාගෙන තියෙනවා කියලත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා.
එතකොට අමල් දැන් අපි ඉන්දියාව දෙසට යමුමු. මේ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන් මේ පිළිබඳ තොරතුරු මොනවාද?
ඔව් චරිතා, මේක ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් බොහොම ලොකු අවධානයකට ලක් වෙන කාරණාවක්. මොකද ඇමරිකාව විශේෂයෙන්ම මේ ඉන්දියාව සමග ඔවුන්ගේ තියෙන සම්බන්ධකම් තහවුරු කිරීම නැත්තම් ද්විපාක්ෂික සම්බන්ධතාවයන් ඉතාමත්ම තීව්‍ර තත්ත්වයකට ගෙනීමේ කටයුත්තක් හැටියට මේක බොහෝ දෙනා හඳුන්වනවා. මොකද මෑතකදී මෝඩි අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ඇමරිකා සංචාරයේදී ඔහු ඉතාමත්ම හරසරින් පිළි අරගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ලොකු උත්සවයක් පවත්වලා ඒ ලොකු රැලියකට ඉන්දියානු සම්බන්ධයක් තියෙන ඇමරිකානු පුරවැසියන් සහ ඒ අනිකුත් ඇමරිකාවේ වෙසෙන ඉන්දිය පුරවැසියනුත් අතිවිශාල රැස්වීමක් ඇමරිකාවේ පැවැත්වුවා. ඒකට සමාන හෝ එහෙම නැත්නම් ඒකටත් එහා යන විශාල උත්සවයක් දැන් මෝඩි අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ගුජරාත් ප්‍රාන්තේ මේක ලැහැස්ති කරලා තියෙනවා. එවැනි පිළිගැනීමක් මේක දින දෙකක සංචාරයක්. මේ සංචාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ දැනට හදලා තියෙන ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ කටයුත්තකුත් සිදු වෙන්නට නියමිතයි. පෙබරවාරි 24-25 දින දෙකේ තියෙන මේ සංචාරයේදී මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අතර මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය දැන් ඇමරිකානුවන් ක්‍රිකට් පිළිබඳ තරම් උනන්දුවක් නොදක්වට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ විවෘත කරන්න යන ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෝකේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හැටියට මේ අවස්ථාවේදී හඳුන්වලා තියෙනවා. ඒකේ ආසන 110,000ක් පනවන්න පුළුවන් විශාල ක්‍රීඩාංගණයක් හැටියටයි හඳුන්වන්නේ. මේක ඇත්තටම මෙල්බර්න් නුවර තියෙන MCC ක්‍රීඩාංගණයටත් වඩා ප්‍රේක්ෂකයන් 10,000ක් කට අසුන් ගන්න පුළුවන් එකක් හැටියට තමයි දැනට හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රීඩාංගණය විවෘත කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් ගැතින් ඒක ප්‍රධාන කටයුත්තක් හැටියට වීමට නියමිතයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම ද්විපාක්ෂික ගිවිසුම් වලට මේ රටවල් දෙකට වෙළඳ ගිවිසුම් වගේ දේවල් මේ සංචාරයේදී අත්සන් කිරීමක් සිද්ධ වෙයි කියලා. නමුත් එවැනි දෙයක් පිළිබඳ අපිට දැනගන්නට නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් ගුජරාත් ප්‍රාන්තයේ ඒ සංචාරය කරන අවස්ථාවේදී ඔහු යන මග දෙපස ඒ මග දෙපස පිළිසකර කිරීම එහෙම නැත්නම් ඒවා අලංකාර කිරීමේ විශාල වැඩපිළිවෙළක් ඉන්දියාව දියත් කළයි කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳ දැඩි චෝදනාවක් එල්ල වෙනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයේ ඔහු යන මග දෙපස අලංකාර කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක මුදලක් වැය කරනවායි කියලත් දැන් චෝදනා එල්ලලා තියෙනවා. ඉතින් ඒ එක්කම කිලෝමීටර් ගානක් දිග තාප්පයක් හදනවායි කියලත් වාර්තා වෙනවා. මේ ඇත්තටම තාප්පේ බලාපොරොත්තු වෙන්නේ මේ තාප්පේ හැදීම තුළින් ඒ තාප්පේ පිටිපස්සේ තියෙන ඒ පැල්පත් නිවාස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහුගේ ගමන් මගේ පෙනෙන්නට තියෙන මේ පැල්පත් නිවාස ඔහුට පෙනෙන්නේ නැති වෙන්නට ඒක තාප්පේකින් වහලා දැම්මයි කියලා. මේ තාප්පේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පේන පැත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පින්තූරත් ඒ වගේම මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ පින්තූරත් මහා විශාල මහා පරිමාණයේ පින්තූර මේවායේ ඇඳලා තියෙනවා. ඒ වගේම ඒ තාප්පය අලංකාර විදියට වර්ණවත් කරලා තියෙනවායි කියලා. ඉතින් මෙතනදී 800ක විතර පවුල් ජීවත් වෙන පැල්පත් ගම්මානයක් ඒ ගම්මානය සම්පූර්ණයෙන්ම ප්‍රධාන මාර්ගයෙන් නොපෙනෙන ආකාරයට තමයි මේ වෙලාවේ සකස් කරලා තියෙන්නේ. ඒ එක්කම අර අපි කලින් කිව්වා වගේ මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම සම්බන්ධිනුත් ඒ ක්‍රීඩාංගණය අවට සිටින පැල්පත් වාසීන්ට මේ වෙනකොට හදිසියෙම ඉවත් වන්නට කියලා නියෝග දීලා තියෙනවා. ඒකම මේ පුද්ගලයන් අවුරුදු 20ක් විතර සමහර අවස්ථාවලදී ඒ ප්‍රදේශයේ පදිංචිකරුවෝයි කියලා වාර්තා වෙන්නේ.
ඔය එක්කම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් මේ සිරියාවේ සටන් විරාමයක් සඳහා ගත් වෑයම රුසියාවේ එරෙහිවීම නිසා එය ක්‍රියාත්මක කරන්නට නොහැකි වෙලා තිබෙනවා. මම කැමති ඒ පිළිබඳව දැනගන්නම.
ඔව් චරිතා, මෙතන දැන් සිරියාව අපි දන්නවා ඒ තිබිච්ච IS සංවිධානය ඔවුන් පරාජයට පත් වුණාට පස්සේ. නමුත් රජයට විරුද්ධ යම් කැරලිකාර කණ්ඩායම් තමන්ගේ සමහර ප්‍රදේශ තමන්ගේ යටතේ පාලනය පවත්වාගෙන ඉන්නවා. ඉතින් ඒ රාජ්‍ය විරෝධී කණ්ඩායම් ඒ ප්‍රදේශවලින් එළවා දැමීමට ඔවුන් මේ ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා සිරියානු රජය රුසියාවේ සහයත් ඇතිව නව හමුදා මෙහෙයුමක් දියත් කරනවායි කියලා, ඒක දියත් කිරීමට බොහොම ආසන්නයි කියලා දැන් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ මෙහෙයුම් සිද්ධ කරන්නට නියමිත ප්‍රදේශයේ ඉඩ්ලිප් ප්‍රාන්තයේ ඒ දැනටත් සරණාගතයින් දසලක්ෂයකට ආසන්න පිරිසක් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයක තමයි මේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තියෙන්නේ. ඉතින් මේ විදිහට නැවතත් මහ පරිමාණයේ යුද මෙහෙයුමක් එතනදී ආරම්භ වුණොත් සාමාන්‍ය ජනතාවට ඒකෙන් නිසාව පීඩාවක් ඇතිවෙන්නට පුළුවන් කියන ඒ බිය නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උත්සාහයක් ගත්තා මේ ප්‍රදේශයේ සටන් විරාමයක් ඇති කිරීම සඳහා ඉල්ලීමක් කරන්නට. නමුත් ඒකට රුසියාවේ සහ චීනයේ සහය ලැබුණේ නැහැ. ඒ එක්කම ඒ අනිත් පැත්තෙන් මේ සිරියාවේ රජයට විරුද්ධව කැරලි ගසන ඒ කැරලිකාර කණ්ඩායම් වලට උදව් දෙන තුර්කිය මේ අවස්ථාවේ ඔවුනුත් කියලා තියෙනවා, ඔවුනුත් සූදානම්ම කියලා මහා පරිමාණයේ ඒ යුද මෙහෙයුමක් කරන්නට සිරියානු හමුදා බටපිරිස් යුද මෙහෙයුමක් කරනවා නම් ඒකට එකටක කිරීමට තුර්කියත් පැකිලෙන්නේ නැහැයි කියලා.
ඔය වගේ මමල් මේ සතිය අපිට තවත් අහන්නට ලැබුණු කාරණයක් තමයි මේ විකිලීක්ස් නිර්මාතු ජුලියන් ඇසෑන්ජ් සිර බාරයේ සිටියදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම පිරිහමින් පවතින බවට දැන් ඔහු නිදහස් කරන ලෙසට නැවතත් විවිධ විරෝධතා එල්ල වෙනවා. මම කැමති එහි අලුත්ම තත්ත්වය දැනගන්න.
චරිතා, ජුලියන් ඇසෑන්ජ් අපි දන්නවා දැන් අවුරුද්දක කාලයකට එංගලන්තයේ හිරේට නියම වෙලා තියෙනවා. නමුත් ඔහු සම්බන්ධයෙන් අලුත් නඩු විභාගයක් ආරම්භ වීමට නියමිතයි ලබන සතියේ සෞදා වෙනකොට. ඒ තමයි ඇමරිකාව කරපු ඉල්ලීමක් ඔහුව උදර්පණ නීතිය යටතේ ඇමරිකාවට ලබා දෙන්න කියලා. මේ එක්ස්ට්‍රඩිෂන් එක සිද්ධ කිරීම සඳහා ඒ අවශ්‍ය නීතිමය කටයුතු සඳුදා වෙනකොට ආරම්භ කිරීමට නියමිතයි. නමුත් මේ අවස්ථාව වෙනකොට බොහෝ මානව හිමිකම් සංවිධාන, ඒ වගේම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම ඒ ජුලියන් ඇසෑන්ජ් පිළිබඳ මීට කලින් අවස්ථාවලදී ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය කරපු ඒ විශේෂඥයන් ඔවුන් කියා සිටින්නේ ඔහු ජුලියන් ඇසෑන්ජ් මේ වෙනකොට ඉතාමත්ම දැඩි මානසික පීඩනයක්, ඒ වගේම මානසිකව ඔහුව ලොකු ටෝචර්, සයිකොලොජිකල් ටෝචර්, එහෙම නැත්නම් මානසිකව ඔහුව ක්‍රූරත්වයට පත් කරනවායි කියලා චෝදනා එළවලා තියෙනවා. ඉතින් මෙතනදී ලොකු ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. ඔහුව දැනට සිරගත කරලා තියෙන ඒ ඔහුව සිර මැදිරියෙන් ඔහුව ඉවත් කරන්නට, එහෙම නැත්නම් ඔහුට නිදහස ලබා දෙන්න, ඒ එක්කම ඇමරිකාව විසින් ලබා දීලා තියෙන මේ උදර්පණ නීති යටතේ කරලා තියෙන ඉල්ලීම ඒක ප්‍රතික්ෂේප කරන්නට කියලා. මොකද ජුලියන් ඇසෑන්ජ් ඇමරිකාවට ගෙනහිලා ඔහුට දැනට එල්ලවලා තියෙන චෝදනාවට ඔහු වරදිකරු වුණොත් ඒ ඇමරිකාවේ නීතිය අනුව ඔහුව අවුරුදු 175කට විතර හිරේට නියම කරන්නට පුළුවන් කියලා, ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ඔහුට හිරේ ඉන්නට සිද්ධ වෙයි කියලා එවැනි බියක් පළ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් බ්‍රිතාන්‍ය රජයට ලොකු බලපෑමක් ඇවිල්ලා තියෙන්නේ. ඇසෑන්ජ්ව මුදා හැරීමට, එහෙම නැත්නම් ඇසෑන්ජ්ට යම් කිසි විදිහට සමාවක් දීලා ඔහුව හිරෙන් ඉවත් කිරීම දෙවැනි කාරණාව තමයි. ඇමරිකාවට දැනට අවශ්‍ය වෙලා තියෙන ඇසෑන්ජ් ඔහුව බාර නොදෙන්නට, එහෙම නැත්නම් ඇමරිකාව කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නටත් කියලා මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් ලැබිලා තියෙනවා. එතනදී බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ ඔස්ට්‍රේලියානු දේශපාලකයන් දෙන්න, විශේෂයෙන්ම ලිබරල් නැෂනල් පක්ෂයේ ජෝර්ජ් ක්‍රිස්ටියන්සන් සහ ස්වාධීන සෙනෙට් සභිකයෙක් වන ඇන්ඩ්‍රූ විල්කි, මේ දෙපළ ඇත්තට ජුලියන් ඇසෑන්ජ් දැනට හිර කරලා තියෙන හිර ගෙදරට ගිහිල්ලා ඔහු සමග කතා කළයි කියලා වාර්තා වෙනවා. ඔහු බැහැ දැක්කයි කියලා වාර්තා වෙනවා. ඊට පසුව මේ ඔස්ට්‍රේලියානු දේශපාලඥයන් දෙදෙනා ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ ජුලියන් ඇසෑන්ජ් සම්බන්ධයෙන් ඔහුව නිදහස් කර ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් අවශ්‍යයි, ජාත්‍යන්තර ප්‍රජාවට දැනට අරගෙන තියෙනවට වඩා වැඩි ක්‍රියාදාමයක් කරන්නට හැකියාව තියෙනවා කියන එකත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා.
ඔව් මල, ඒත්කම මං හිතන්නේ ඇමරිකාව හා සම්බන්ධ ඔහුගේ තවත් අපිට වාර්තා වෙනව නේද, මේ ජනපති ට්‍රම්ප් විසින් ඔහුගෙන් යම් ඉල්ලීමක් කරා කියන අදහසකුත් තිබෙනව නේද?
ඔව්, ඇත්තට මේ චෝදනාව ඇත්තටම එල්ල වෙන්නේ චරිතා ජුලියන් ඇසෑන්ජ්ගේ නීතිඥ විසින් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා 2016 දී ඇමරිකාවේ ජනාධිපතිවරණයට කලින් රුසියාව විසින් ඩෙමොක්‍රටික් පක්ෂයේ පරිගණක පද්ධතියට රහසිගතව අතුල් වෙලා ඒ පද්ධතියේ තිබිච්ච දත්ත සොරාගෙන ඒ දත්ත ඒ අවස්ථාවේ හිලරි ක්ලින්ටන්ට විරුද්ධව පාවිච්චි කරන්න යොදා ගත්තයි කියලා චෝදනාවක් එල්ලලා තියෙනවා. එතකොට මෙතන මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කළායයි කියලා කියනවා ජුලියන් අසාන්ජ්ගෙන්. ඒ විදිහට රුසියාව කිසිම බලපෑමක් ඇමරිකාවේ මැතිවරණයට කළේ නැහැයි කියලා ප්‍රකාශයක් කරන්නට කියලා. ඒ විදිහට ජුලියන් අසාන්ජ් ප්‍රකාශයක් කළා නම් රුසියාව ඇමරිකාවේ මැතිවරණයට මැදිහත් වුණේ නැහැයි කියලා. එහෙමනම් ඔහුට සමාවක් දීලා ඔහුව නිදහස් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කැමතියි කියලා. ඉතින් මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වද මේක ඇත්තද නැද්ද කියන කාරණාව අපිට තහවුරු කරගන්නට අමාරුයි. නමුත් මේක චෝදනාවක් හැටියට ජුලියන් අසාන්ජ්ගේ නීතිඥ ප්‍රකාශ කරලා තියෙනවා.
ඔයත් එක්කම අපිට ජර්මනින් තවත් වාර්තා වුණා පසුගිය සතියේ මේ අන්තගාමී ක්‍රියාවලට සම්බන්ධ 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට. දැන් මේ අන්තගාමී කටයුතු ජර්මනියේ පැතිරීම සම්බන්ධයෙනුත් මොනවද තිබෙන තොරතුරු?
ඔබේ දක්ෂිණාංශික කණ්ඩායම් විසින් නොයෙකුත් ප්‍රහාර එල්ල කරන එකේ උච්චතම අවස්ථාවක් අපි දුටුවා බ්‍රහස්පතින්දා වෙනකොට. එක් පුද්ගලයෙක් දක්ෂිණාංශික පුද්ගලයෙක් ඔහු ආපනශාලා දෙකකට ගිහින් වෙඩි තැබීමක් සිද්ධ කරලා තිබුණා. මේ වෙඩි තැබීම් දෙකෙන් පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පුද්ගලයා කවුද, මොගේ තීච්ච, ඔහු කුමන හේතුවක් නිසාද මේ විදිහට තුවක්කු අරගෙන ප්‍රහාර එල්ල කළ තියුණේ කියන එක පිළිබඳ ජර්මනියේ ලොකු කලබැගෑනියක් ඇති වුණා. නමුත් දැන් ජර්මන් බලධාරීන් විසින් චරිත සොයාගෙන තියෙනවා මේ ප්‍රහාරයට හේතු ප්‍රහාරයට සහභාගී වෙලා තියෙන මේ විදිහට දක්ෂිණාංශික පුද්ගලයෙක්. ඔහුගේ මලසිරුරත් පසුව බලධාරීන් විසින් පොලිසිය විසින් ඔවුන්ට සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉතින් පහුගිය දවස්වල මේ විදිහට ඒ දක්ෂිණාංශික කොටස්වල ප්‍රහාර නොයෙකුත් ස්ථානවල පැතිරලා තිබුණා. මේවා විශේෂයෙන්ම සුළු ජාතික කොටස් සහ ඒ එක්කම ඒ මුස්ලිම් සම්බන්ධයක් තියෙන උදවිය ඉලක්ක කරගෙන මේ ප්‍රහාර ඇති වුණයි කියලා වාර්තා වෙන. ඉතින් ඒකේ ඒ විදිහට වෙච්ච ප්‍රහාරයක් හැටියට තමයි මේ බ්‍රහස්පතින්දා සිදු වෙච්ච වෙඩි තැබීම් දෙකත් හඳුන්වන්නට පුළුවන්.
ඔව්, එහෙමනම් මමල් අපි ස්තුතිවන්ත වෙනවා අපේ නැවතත් හමු වෙමු ලබන සිකුරාදාත්. ආයුබෝවන්.
ආයුබෝවන් චරිත.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.